අද ගණිතයේ පාඩම ගෙන එන්නේ කණ්ඩලම් පල්ලේගම මහාවිද්‍යාලයේ ආචාර්ය චන්දන කුඩා කුමර මහත්මයා.
ආදරණීය දුවේ පුතේ, රජරට සේවයේ රජරට ගුරු ගෙදර අධ්‍යාපන විකාශයත් සමග එකතු වන ආදරණීය දුවල පුතාලා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද මම සූදානම් වෙනවා ගණිත විෂය සම්බන්ධව තවත් වැදගත් වූ ගණිත ගැටලු කීපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන රජරට ආදරණීය දුවල පුතාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය සඳහා ගණිත විෂය වෙනුවෙන් වඩාත් විශිෂ්ට වූ ප්‍රතිඵලයක් ගෙන දෙන්නට මේ දවසේ ගණිත සාකච්ඡාව පඩත් පලදායි ලෙස භාවිත කරනවා ඇතැයි සිතමින් මම පුනරීක්ෂණ පත්‍රිකාවේ පුනරීක්ෂණ අංක 75 කියන පරිච්ඡේදයේ අදාළ ගැටලු ටික ඔයාලත් එක්ක සාකච්ඡා කිරීම මෙන්න මේ විදිහට ආරම්භ කරනවා. පළමු ගැටලුව අසමානතා සම්බන්ධ ගැටලුවක් තමයි අද දවසේ පළමුවෙන්ම අපිට ලැබිලා තියෙන්නේ. 3x එකතු කිරීම 5 විශාලයි හෝ සමානයි 2 අසමානතාව 20 සඳහා විසඳුම් දී ඇති සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න. ආදරණීය දුවේ පුතේ, අපිට පේනවා මේ අසමානතාව සඳහා සංඛ්‍යා රේඛාවක් මේ ප්‍රශ්න පත්‍රයේ පුතේ ලබා දීලා තියෙනවා. ඉතින් පළමුවෙන්ම අපි සිදු කළ යුත්තේ මේ අසමානතාව විසඳා ගැනීම. ඒ සඳහා 3x ධන 5 අපි ධන 5 කියන අගය අසමානතා ලකුණෙන් අනෙක් පසට ගෙනියනවා. හොඳින් මතක තියාගන්න ඔයාලා, මේ අසමානතා විසඳීම කියලා කියන්නේ සාමාන්‍ය සමීකරණ විසඳීමේ ක්‍රමෙම වෙනවා. ඉතින් අසමානතා ලකුණෙන් එහා පැත්තේ ධන 5 ගෙනියද්දී ඍණ 5 බවට පත් වෙනවා. ඒ අනුව 3x විශාලයි සමානයි 2 ඍණ 5 කියන ප්‍රකාශනය ලැබෙනවා. දැන් අපි 3x විශාලයි සමානයි 2 ඍණ 5 මේ සඳහා ලැබෙන අවසන් අගයේ ඍණ 3 වෙනවා. ඒ අනුව 3x විශාලයි සමානයි ඍණ 3. දැන් අපිට අසමානතා ලකුණ පවතිද්දිම දෙපසම 3 කියන ප්‍රකාශනයේ පදයෙන් බෙදන්න පුළුවන්. ඒ අනුව 3x 3ෙන් බෙදීමෙන් x පදයේ තනි වෙද්දී විශාලයි සමානයි දකුණු පස ඍණ 3 3ෙන් බෙදීමේදී ඍණ 1 කියන පිළිතුර ලැබෙනවා. ඔන්න අපිට දැන් ලැබිලා තියෙනවා ආදරණීය දුවේ පුතේ, x විශාලයි හෝ සමානයි ඍණ 1 යන්න. මෙහි අදහස වෙන්නේ ඍණ 1 කියන අගයත් අයිති වෙන අතරම ඍණ 1ට වඩා විශාල පැත්තේ තියෙන අගයන් ලබා ගන්න කියන එක. ඉතින් මේකේ විසඳුම් ලබා දීම සංඛ්‍යා රේඛාවෙන් සිදු වෙනවා නම් මේ සඳහා සියලු විසඳුම් ඒ සඳහා ලබාගත යුතුයි. ඒ කියන්නේ දශම සහ භාග කියන අවස්ථා යන සියලුම විසඳුම් අයිති වෙනවා. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න සංඛ්‍යා රේඛාවක නිකිලමය විසඳුම් කියලා ප්‍රශ්නේ අහලා තිබුණොත් අපි දන්නවා සියලුම පූර්ණ අගයන් ධනත් ඍණත් බිඳුව සමග තනි තනිව ලකුණු කරන්නටයි අවශ්‍ය වෙන්නේ. නමුත් මෙහි සියලු විසඳුම් නිසා අපි ඍණ 1 කියන අගේ ළඟට ගිහිල්ලා ඍණ 1 කියන අවස්ථාව කළුපාති පැහැති පාට රවුමක් ඇඳලා ඒ ඍණ 1 කියන අස්ථානයේ කළුපැහැති රවුමක් ඇඳලා ඉන්පසු එතනින් විශාල පැත්ත දකුණු පැත්තයි ඒ අනුව දකුණු පැත්ත දිගේ සංඛ්‍යා රේඛාව මත ඇඳනවා. ඒ ඇඳලා තියෙන ඉර මත තවත් ඉරි දෙක තුනක් ගන්න කම් ඇඳලා රේඛාවම දකුණු කෙළවර දක්වා පාට කරනවා. ඒ අනුව ඍණ 1 ස්ථානයේ අඳුරු කරන ඒ රවුම දකුණු පැත්තට සංඛ්‍යා රේඛාව මත අඳුරු කිරීම තුළින් අපිට x විශාලයි සමානයි ඍණ 1 කියන ප්‍රදේශය පෙන්වන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය අපිට දීලා තියෙන්නේ න්‍යාස සම්බන්ධව ගුණ කිරීමක්. හොඳින් බලන්න, පළමු න්‍යාසය මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ. න්‍යාසයේ තුල 2 බිඳුව ඍණ 1 1 කියන අවයව තියෙනවා. 2 2 පේලි 2ක් තීර 2ක් සමග න්‍යාසයක් තියෙන්නේ. ගුණ වෙන්නට තියෙන ඉතිරි න්‍යාසයත් පේලි 2ක් සහ තීර 2ක්. අපි න්‍යාස ගුණ වීමේදී මතක් කරගන්න ඕන ආදරණීය දුවේ පුතේ, පළමු න්‍යාසයේ තියෙන පේලිය දෙවෙනි න්‍යාසයේ තීරයක් සමග ගුණ වෙනවා. ඉතින් මෙහි පිළිතුරු සඳහා දීලා තියෙන න්‍යාස වලට පුළුවන් පත්‍රිකාවේ බලාගන්න 6 ඍණ 2 p සහ 2 කියන අවයව දීලා තියෙනවා. මේ නොදන්නා පදේ තමයි p. හොඳින් බලන්න, ඒ p කියන අවස්ථාව පවතින්නේ දෙවෙනි පේලියේ පළවෙනි තීරයේද? දෙවෙනි පේලියේ පළවෙනි තීරයේද? එහෙනම් අපි දෙවෙනි පේලියේ පළවෙනි තීරයේද අර ಗುಣ කරන්න තියෙන න්‍යාස දෙකෙන් ලැබෙන අගය ඉස්සලා හොයාගත්තනම් p වල අගය ලබා ගන්න පුළුවන්. එහෙනම් පළමු න්‍යාසයේ දෙවෙනි පේලියේ පළමු තීරයේ තියෙන ඍණ 1, ඒ වගේම ඒ ස්ථානයේ දෙවෙනි පේලියත් සමග පළවෙනි තීරයේ ಗುಣ වෙද්දී ඍණ 1 සමග 3 ಗುಣ කිරීමෙන් ඍණ 1 වරක් 3 ඍණ 3 ලැබෙනවා. ඒත් එක්කම 1 සමග 2 ಗುಣ කරද්දී 1 වරක් 2 2 ලැබෙනවා. දැන් අපිට p වල අගය ලබා ගන්න පුළුවන් ඍණ 1 වරක් 3 ඍණ 3යි එකතු කිරීම එක්වාරයක් දෙක දෙකයි. ඍණ තුන ධන දෙක ඍණ තුන ධන දෙක. එහෙනම් ඍණ තුන සහ ධන දෙකේ සුළු කිරීමෙන් ඍණ එක කියන අගය ලැබෙනවා. ඔන්න දරුවනේ P වල පිළිතුර ඍණ එක කියලා අපිට ගන්න පුළුවන්. P සඳහා ඍණ එක සහ යන පිළිතුර තමයි මේ ගුණිතෙන් ලැබෙන්නේ. තුන්වෙනි ගැටලුව. හතර බෙදීම 3x බෙදීම 1 බෙදීම 6xy. බීජ භාග බෙදීමේ ගැටලුව. දැන් අපි මේ බෙදීම කියන ගණිත කර්මයේ වෙනුවට ගුණ කිරීමේ ගණිත කර්මයේ භාවිතා කරනවා. එහිදී විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනා මේ බෙදීමේ ගණිත කර්මයට පසුව එන භාගයේ පරස්පරය තමා සුළු කිරීමට භාවිතා කරන්නේ. ඒ අනුව බෙදීමේ ගණිත කර්මයේ ගුණ කිරීම වෙදිද්දී ඊට පසුව හමුණ භාගයේ හරයත් ලවයත් මාරු වෙනවා, පරස්පරය ලබා ගන්නවා. දැන් මට පුළුවන් දෙමිනි පේලිය මේ විදිහට ලියන්න. 4 බෙදීම 3x ඒ විදිහම ලියනවා. 4 බෙදීම 3x. දැන් ගුණ කිරීම භාවිතා කරද්දී 6xy ලවය ලෙස එනවා. උඩ තියෙන 1 කියන ලවයේ හරේ විදිහට පහළට යනවා. ඒ අනුව 4 බෙදීම 3x වාරයක් 6xy බෙදීම 1. දැන් 3 සහ 6 කියන පද දෙක සුළු වීමෙන් ලවයට 6ට 3ව 2ක් විදිහට x පදේ සුළු වෙලා ඉතිරි වෙනවා ඒ ස්ථානයේ 2y කියන පදේ. දැන් අපිට පුළුවන් ලවයේ සඳහා විතරයි අගයන් තියෙන්නේ. 4 වාරයක් 2 8යි y කියන පදේ ඉතිරි වෙනවා. 8y කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. 8y කියන පිළිතුර තුන්වෙනි ගැටලුව සඳහා අපිට ලබා ගන්න පුළුවන්. 4වෙනි ප්‍රශ්නේ x හා y අගයන් වෙන වෙනම නොසොයා x ධන y හි අගය සොයන්න. ඒ කියන්නේ x අගය y අගය සමගාමී සමීකරණ විදිහට හොයාගෙන පිළිතුර ගන්නේ නැතිව x ධන y හි අගය එකවරම ගන්න කියලා කියනවා. මෙන්න මේ වෙද්දී අපි මේ දීලා තියෙන සමීකරණ දෙක එක එල්ලේම සමීකරණ දෙක එකිනෙක එකතු කරනවා. හොඳයි දරුවනේ, එහිදී 2x ධන 7y සමානයි 10 කියන සමීකරණය, 3x ඍණ 2y සමානයි 5 කියන සමීකරණයට අපි එකතු කරනවා. එහිදී වම්පස මෙන්න මේ වගේ එකතුවක් ලැබෙන්නේ 2x ධන 7y එකතු කිරීම 3x ඍණ 2y. එහිදී අපිට 2x සහ 3x එකතු වීමෙන් 5x ලැබෙනවා. 7y සහ ඍණ 2y එකතු වීමෙන් ධන 5y ලැබෙනවා. 5x ධන 5y. දකුණත් පසට ලැබෙනවා 10 එකතු කිරීම 5, 15 කියන අගය. දැන් උන් අපිට තනි සමීකරණයක් 5x ධන 5y සමානයි 15. වම්පස අපිට පුළුවන් වෙනවා පුදු සාධකයක් එළියට ගැනීමට 5 පස් වාරයක් x ධන y සමානයි 15. දැන් අපිට වම්පස තියෙන පස් වාරයක් x ධන y හි 5 කියන එළියේ තියෙන සංගුණකය ප්‍රකාශනයේ 5 කියන පදයෙන් බෙදීමෙන් දකුණු පසත් 15 5න් බෙදීමෙන් x ධන y තනි කරගන්න පුළුවන්. 5 5 සමග සුළු වීමේදී x ධන y සමාන වෙනවා. 15 5න් බෙදුනාම 3යි. x ධන y සඳහා ලැබෙන පිළිතුර 3 ලෙස ගන්න පුළුවන්. දැන් අපි 5වෙනි ගැටලුව සඳහා එකතු වෙනවා. පෙරවරු 8ට ඒ නගරයෙන් පිටත් වන වාහනයක් පැයට කිලෝමීටර් 40ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. පෙරවරු 11 වන විට වාහනේ ගමන් කර ඇති දුර සොයන්න. අපිට මේ වේගය සඳහා සමීකරණය අපි මතක් කරගමු. වේගය සමානයි දුර බෙදීම කාලය. ඒ අනුව අපි මුලින්ම මේ ගැටලුවට සඳහා වන කාලය මෙන්න මේ විදිහට හොයා ගන්නවා. 11 11ෙන් අපිට අඩු කරන්න පුළුවන් 8. ගමන අවසන් වෙන්නේ 11ටයි, ආරම්භ කරේ 8ටයි. එහෙනම් 11ෙන් 8ක් අඩු වුනහම පැය 3ක කාලයක් මේ වාහනේ ගමන් කර තිබෙනවා. ඉතින් අපි වේගය අඳුරගෙන තියෙනවා පැයට කිලෝමීටර් 40ක් සමානයි. එහෙනම් දුර බෙදීම පැය 3 කියන කාලය. ඒ අනුව පුතේ දුවේ දුර උක්ත කිරීමේදී අදාළ වේගය අදාළ කාලෙන් ගුණ වෙනවා. 40යි පැයට කිලෝමීටර් ප්‍රමාණය පැය 3ෙන් ගුණ වෙද්දී පැය කියන පද සුළු වෙලා කිලෝමීටර් අගය ලැබෙනවා. 40 වාරයක් 3 120යි. ඒ අනුව ගමන් කරන දුර කිලෝමීටර් 120ක් කියලා අපිට ගන්න පුළුවන්. 6වන ප්‍රශ්නේ ත්‍රිපද වර්ග ප්‍රකාශනයේක සාධක අහනවා. පෙන් x වර්ග ධන 8x ධන 12 x වර්ග ධන 8x ධන 12. මෙහි අපිට පුළුවන් 12 කියන නියත පදයේ x වර්ගයේ සමග සුළු කිරි ගුණ කිරීමෙන් 12x වර්ගයේ නිර්මාණය කරගන්න. දැන් මේ 12x වර්ගයේ ධන නිසා අපි 12 කියන ධනාගය හැදෙන්න ධනාගයන් දෙකක් ගුණ කිරීමත් ගැලපෙනවා. ඒ වගේම ඍණාගයන් දෙකක් ගුණ කිරීමත් ගැලපෙනවා. නමුත් මැද තියෙන පදේ බලන්න දන 8x එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ වෙන්වන සාධක දෙක එකතුව දන වීමේදී අපි සමාන පද වලින් කැඩෙන්න ඕන කියලා අඳුනගත්ත නිසා දන අගයන් දෙකක් ලෙසයි ලබා ගන්න ඕනේ. ඔන්න අපි දෙවෙනි පීලියේ මෙන්න මේ විදිහට පද හතර ලියනවා. x වර්ගයේ දන 6x දන 2x දන 12. 6x 2x එකතු වීමෙන් දන 8x ලැබෙනවා. 6 වාරයක් 2 ගුණ වීමෙන් 12 ලැබෙනවා. දැන් ඔන්න x වර්ගයේ දන 6x කින් පොදු සාධකයක් එළියට ගන්නවා අපි x කියලා. එතකොට x වරහන් x දන 6 ලැබෙනවා. තුන්වෙනි පදයට හතරවෙනි පදයෙන් අපිට පොදු සාධකයක් 2 කියලා ගන්නවා දන 2. ඒ වරහන් ඇතුළෙත් ඉතිරි වෙනවා x දන 6. ඔව්. දැන් අපිට ලැබිලා තියෙන මේ පීලියේ තියෙන x දන 6 කියන ගුණිතයේ පොදු ලෙස එළියට ගන්නවා x දන 6. ඉතිරි වෙන සාධක පද දෙක x දන 2 ලෙස ඉතිරි සාධකෙ ලැබෙනවා. ඔන්න අවසන් වශයෙන් මම එහි සාධක දෙක මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. x දන 6 x සාධකයක්, අනිත් සාධකයේ x දන 2. අපි ගැටලු 6ක් සම්පූර්ණයෙන් දැන් සාකච්ඡා කරා. මේ තියෙන 7 වෙනි ගැටලුව. m වර්ග ඍණ n වර්ගය හා m වර්ග n ඍණ mn වර්ගය යන ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සොයන්න. ඉතාමත් පැහැදිලිව පේනවා සාධක වෙන් කර ගැනීමේ අවස්ථාවකින් පසුව තමා මේ සඳහා කුඩා පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. ඒ අනුව මම m වර්ග ඍණ n වර්ගය වර්ග දෙක අතරේ සාධක ලෙස අඳුර ගන්නට ඕන. ඒ සඳහා ලැබෙන සාධක දෙක ආදරණීය දුවේ පුතේ m ඍණ n වාරයක් m ධන n. m ඍණ n අනිත් සාධකයේ m ධන n. ඒ වගේම m වර්ග n ඍණ mn වර්ගය කියන ප්‍රකාශනය පළමුවෙම මම මේ පොදු සාධකයේ ඉවතට ගන්නවා. පද දෙකේම තියෙනවා mn. ඒ අනුව mn ඉවතට ගත් විට වරහන ඇතුළේ ඉතිරි වෙන්නේ m ඍණ n. m ඍණ n. දැන් සාධක වෙන් කිරීම අවසානයි. ඒ අනුව අපි ඉහත ලබාගත් සාධක දෙකත් දැන් පහතින් ලබාගත් සාධක දෙකත් භාවිතා කිරීමෙන් කුඩා පොදු ගුණාකාරයේට වෙනස් වූ පද ලෙස mn කියන ප්‍රකාශනයේ mn කියන පද දෙක අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. ඊළඟට අපි m ඍණ n කියන වෙනස් සාධක අවස්ථාවත් m ධන n කියන වෙනස් සාධක අවස්ථාවත් ලබා ගැනීමෙන් අවසානයේ මේ ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාරයේ ලෙස mn වාරයක් m ඍණ n වාරයක් m ධන n කියන පදේ ලබා ගන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරයේ ලෙස. ඊළඟට අපි 8 වෙනි ප්‍රශ්නයේ සඳහා යොමු වෙනවා. තොරණක ඇති බල්බ තුනක් පිළිවෙලින් මිනිත්තු 2කට 3කට හා 4කට වරක් පත්තු වේ. බල්බ තුනම එකවර පත්තු වී කොපමණ කාලයකට පසුව නැවත එකවර දැල්වේද? ප්‍රශ්නේ අපෙන් අහන්නේ තොරණක තියෙන බල්බ මිනිත්තු 2, මිනිත්තු 3 සහ මිනිත්තු 4කට වරක් තමයි දැල්වෙනවා කියන්නේ. එහෙනම් අපි මේ 2 3 4 යන පද තුනේ කුඩා පොදු ගුණාකාරය ලබා ගත්තනම් නැවත බල්බ තුනම එකවර දැල්වෙන්නේ කොපමණ වේලාවකටද කියන අවස්ථාව ගන්න පුළුවන්. එහෙනම් 2 3 4 අපි පහසුම ක්‍රමයට ප්‍රථමක වලින් බෙදමු පහලට. එහෙනම් 2 කියන පදයෙන් බෙදද්දී 2 2කින් බෙදුණා 1යි, 3 බෙදෙන්නේ නැහැ ඒ විදිහම ලියමු. 4 2කින් බෙදුණාම 2ක් ලැබෙනවා. දැන් දෙවෙනි පීලියේ නැවතත් 2කින් බෙදෙනවා 1 ඒ විදිහම ලියනවා, 3 යගයත් ඒ විදිහම ලියනවා. 2 කියන පදයට 1 ලැබෙනවා. ඊළඟ පීලියේදී 1 3 1 ලැබිලා තියෙන්නේ. 3 කියන ප්‍රථමකෙන් බෙදුණාම පද තුනේම 1 1 1 කියන අවස්ථාව ලැබිලා අපිට ප්‍රථමක ගුණිතයක් ලැබෙනවා ආදරණීය දුවේ පුතේ. දෙවාරයක් දෙවාරයක් 3, දෙවරක් 2 4යි, 4 වරක් 3 12යි. ඒ අනුව මිනිත්තු වලින් අපිට මේ අගය ප්‍රකාශ කරන්න පුළුවන් පිළිතුර ලෙස මිනිත්තු 12කට පසු නැවත වරක් මේ බල්බ තුනම දැල්වෙනවා කියලා. හොඳයි. දැන් අපි 9 වන ප්‍රශ්නෙටයි යමු වෙන්නේ. වෘත්තයක් රූපසටහනක් ඇඳලා තියෙනවා. හොඳට බලන්න ABCE ABDE මේ වෘත්තයේ මත පරිදි පිහිටි ලක්ෂයන් 4 බැගින් වෘත්ත චතුරස්‍ර දෙකක් ගොඩනැගිලා තියෙනවා. එක් වෘත්ත චතුරස්‍රයක් ABCE, අනිත් වෘත්ත චතුරස්‍රය ABDE. ඕ කේන්ද්‍රය ලෙසත් ගැටලුවේ සඳහන් කරලා තියෙනවා. දැන් අපිට මේ තොරතුරු ඇසුරින් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ BDE කෝණේ අගය සොයන්න. BDE කෝණය. ඔව්. BDE කෝණය ඔබට රූප සටහන දැක්කොත් අඳුරගන්න පුළුවන්. BDE කියන කෝණය මෙහි තියෙන BCE කියන එකම ඛණ්ඩයේ කෝණයට සමාන වන බව. BCE කියන ඛණ්ඩයේ කෝණයත් BDE කියන ඛණ්ඩයේ කෝණයත් එකම ඛණ්ඩයේ කෝණ වෙනවා. ඉතින් අපිට ලබා දීලා තියෙනවා BCE අගේ අංශක 72. එහෙනම් ආදරණීය දුවේ පුතේ BDE කියන කෝණේ විශාලත්වයත් අංශක 72ක් ලෙස ලබා ගන්න පුළුවන්. හේතුව තමා එකම ඛණ්ඩයේ කෝණ සමාන වීම. දෙවෙනි ප්‍රශ්නයේදී විමසන්නේ අපෙන් BAE කෝණේ අගේ සොයන්න. BAE කෝණේ අගේ. ඔව් නැවතත් අපි වෘත්තයේ සම්බන්ධව වැදගත් වෘත්ත චතුරස්‍රයේ සම්බන්ධ ප්‍රමේයක් මෙන්න මේ විදිහට භාවිතා කරනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ඒ කියන්නේ අංශක 180යි. ඉතින් හොඳින් බලන්න ඔබට රූප සටහන තමන්ගේ පත්‍රිකාවේ අතේ තියෙනවා. BCE කෝණේ අංශක 72යි. එයාට ගැළපෙන විදිහට තමයි BAE සම්මුඛ කෝණයක් විදිහට වෘත්ත චතුරස්‍රය පවතින්නේ. එහෙනම් අපි අංශක 180න් අංශක 72 අඩු කිරීමෙන් BAE කෝණය සඳහා අංශක 108ක් ලබා ගන්නවා. අංශක 108ක් හේතුව ලෙස අපිට සඳහන් කරන්න පුළුවන් වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරක වේ කියන ප්‍රමේය. 10වෙනි ප්‍රශ්නය. මේ පත්‍රිකාවේ තියෙන අවසන් කෙටි ප්‍රශ්නය 10වෙනි ප්‍රශ්නය. ඍජුකෝණී ත්‍රිකෝණයක් රූපසටහනේ අපිට ලබා දීලා තියෙන්නේ. ඒ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණපාදයේ දිග සෙන්ටිමීටර් 5ක් AC ලබා දෙනවා. ඍජුකෝණයේ අඩංගු පාද දෙක AB සහ BC ලෙස තියෙනවා පිළිවෙලින් සෙන්ටිමීටර් 3ක් සෙන්ටිමීටර් 4ක්. ඉතින් අපෙන් අහන්නේ sin θ හා cos θ cos 90 ඍණ θයි අගේ සොයන්න. sin θ පළමුවෙන් අපි බලමු. මෙහි ඔයාලගේ රූපසටහන පොඩි අමතක වීමකින් බලන්න තීට කියන කෝණය අපිට පෙන්වලා නැහැ. ඒ නිසාවෙන් පුතේ වල සියලු දෙනාම මම සඳහන් කරන විදිහට C කියන ස්ථානෙට සීට්සෙට තීටා කෝණය යොදා ගන්න පළමුවෙන්. C කියන සීට්සෙට තීටා කෝණය. එහෙමනම් B කියන කෝණය අංශක 90 වෙද්දී ඒ සීට්සෙට අදාළ කෝණය තමයි අංශක 90 ඍණ තීටා වෙන්නේ. අංශක 90 ඍණ තීටා. ඒවොන්න දැන් අපි තීටා සඳහන් කරගත්ත C වල එහෙනම් අපි sin තීටාවට සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන අවස්ථාවයි ලබා ගන්නෙ. සයින් සම්බන්ධතාවයේ සම්මුඛ පාදයේ බෙදීම කරණය. එහෙනම් AB බෙදීම AC 3 බෙදීම 5 කියන අනුපාතය ලැබෙනවා. 5න් 3 නැත්නම් 3 බෙදීම 5. ඊළඟ අපිට ලබා ගන්න තියෙන්නේ cos අංශක 90 ඍණ θ කෝණයේ අගය. එහෙනම් අපි 90 ඍණ θ AC ශීර්ෂයේ ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් cos සම්බන්ධතාවයේ අපි දන්නවා බද්ධ පාදයේ බෙදීම කර්ණය මගින් ලැබෙන්නේ. එහෙනම් අංශක 90 ඍණ තීටාට බද්ධ පාදයේ වෙන්නේ 5 සෙන්ටිමීටර 3යි කියන පාදේ, කර්ණ පාදයේ කොහොමත් සෙන්ටිමීටර 5 පාදේ. එහෙනම් ආදරණීය දුවේ පුතේ 3 බෙදීම 5 කියන අගේ cos අංශක 90 ඍණ තීටාට හිමි වෙනවා. ඔව් cos අංශක 90 ඍණ තීටාට ලැබෙන්නේ 5න් 3 කියන භාගයයි. අපි අඳුර ගන්න පුළුවන් විශේෂ ලක්ෂණයකුත් මේකෙදි මම මතක් කරන්නම්. හොඳින් බලන්න sin තීටාගේ අගේම ලැබිලා තියෙනවා cos 90 ඍණ තීටා ලෙස. මේ ත්‍රිකෝණමිතිය සම්බන්ධව වැදගත් වන සම්බන්ධතාවයක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේ කෙටි ප්‍රශ්න 10 සඳහා පිළිතුරු ලබා ගන්න. කෙටි ප්‍රශ්න 10 සඳහා පිළිතුරු ලබා ගන්න පුළුවන් මේ කාර්යපත්‍රිකාවේ 75 කියන පරිච්ඡේදයට අදාළව. ඔව් දැන් අපිට අද මේ මොහොතේම කතා කරන්නට උත්සාහ කරන්න කියන ගැටලු තුනක් ලබා දීලා තියෙනවා. ඒ සඳහා වැඩි වේලාවක් අපිට අවශ්‍ය වෙන නිසා මෙන්න තමා මම ඉතාමත් ඉක්මනින් කෙටි ප්‍රශ්න සඳහා පිළිතුරු ඔයාලත් එක්ක සාකච්ඡා කරේ. අපි කෙටි ප්‍රශ්න බොහෝම ප්‍රමාණයක් මේ වෙද්දී 75 වෙනි පරිච්ඡේදය දක්වා ඉදදී ඉතාමත් විශාල ප්‍රමාණයක් කෙටි ප්‍රශ්න සාකච්ඡා කරා ඔයාලත් එක්ක. ඒ නිසා මෙන්න අපි දන්නවා මේ වෙද්දී ඔයාලා ඒ ලබාගත් දැනුමත් මේ වෙන විට හදලා ගැටලු විසඳලා අවුරුද්දේ අවසන් කාලයේ වෙනකොට බොහෝ ගැටලු විසඳලා ගත්තු අත්දැකීමුත් එක්ක මේ ගැටලු වලට සාමාන්‍ය අවස්ථාවක ආධාරකයක් ලැබුණ ගමන්ම ඔයාලට හැකියාව ලැබෙන්න ඕන දැන් සුළු කිරීමේ හැකියාව තනියම ලබා ගන්න. ඉතින් අපි බලමු දැන් මේ උත්සාහ කරන්න කියලා ලබා දීලා තියෙන ගැටලු තුනට පිළිතුරු ඉතාමත් වැඩි විග්‍රහයකින් සාකච්ඡා කරන්න මේ ඉතිරි කාලය භාවිතා කරමු කියලයි මම ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ. ඔන්න පළවෙනි ප්‍රශ්නය. ගණිත දැනුම මිනුම් තරඟාවලියක් සඳහා පාසල් වලින් තෝරා එවනු ලැබූ ශිෂ්‍යයන් 84 දෙනෙක් කලාප මට්ටමේ තරඟ සඳහා ඉදිරිපත් කරන ලදුව ලබාගත් ලකුණු සහ ශිෂ්‍ය සංඛ්‍යාව 5 සංඛ්‍යාත ව්‍යාප්තිය දක්වා ඇත. 30-40 යනු ලකුණු 30 හෝ ඊට වැඩි 40ට අඩු පන්ති ප්‍රාන්තරයේ වේ. මේ දීලා තියෙන්නේ පාසල් වලින් තෝරා එවනු ලැබූ ශිෂ්‍යයන් 84 දෙනෙක් පිළිබඳ ඔවුන් තොරතුරු ශිෂ්‍ය සංඛ්‍යාව සහ ලබාගත් ලකුණු ප්‍රමාණය පන්ති පාන්තර වලින් සඳහන් කරලා තියෙනවා. මේ එක පන්තියක් අපිට විග්‍රහ කරලා දෙනවා ආදරණීය දුවේ පුතේ 30-40 යනු 30 හෝ ඊට වැඩි 40ට අඩු කියලා. ඒකෙන් සඳහන් වෙන්නේ 30-40 කියන පන්තියට 30 කියන ලකුණත් අයිති වෙනවා. ඒත් එක්කම 30 හෝ ඊට වැඩි ලකුණු එහෙනම් 31 ඉඳන් ඉතිරි ලකුණු වැඩි වෙගෙන ගිහින් 40 කියන සීමාවෙදී ප්‍රකාශ වෙන්නේ 40ට අඩු කියන ලකුණයි. එහෙනම් 40ට අඩු වුණොත් ඒ ස්ථානෙට 40 අයිති වෙන්නේ නැහැ. ඒතර 40 සීමාව අයිති වෙන්නේ ඊළඟ පන්තියේ පළමු වගේ ලෙස. එහෙනම් 30-40 කියන ලකුණ අපි අඳුරගමු පුතේ දුවේ 30ත් එක්ක 40 දක්වා යද්දී 40ට අඩු. එහෙනම් සම්පූර්ණ ගයක් විදිහට 39 කියන ලකුණ දක්වා ප්‍රමාණය තමයි 30-40 කියන පන්තියට අයිති වෙන්නේ. දැන් මෙන්න මේ ලකුණු පන්ති පාන්තර ලබා දෙනවා 30-40, 40-50, 50-60, 60-70, 70-80, 80-90, 90-100. පත්‍රිකාව හොඳින් බලන්න. ශිෂ්‍ය සංඛ්‍යාවන් අපි මේ විදිහට 30-40ට 5 දෙනෙක්, 40-50 සඳහා 9 දෙනෙක්, 50-60 සඳහා 17 දෙනෙක්, 60-70 සඳහා 23ක්, ඊළඟට 19ක්, 7ක් සහ 4ක් ලෙස පන්ති පාන්තර සඳහා ළමුන් අපිට පෙළගස්සලා තියෙනවා. මේ ළමුන් 84 දෙනා. ඉතින් පළවෙනි ප්‍රශ්නය අහනවා අපෙන්, මෙම තොරතුරු වලට අදාළ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ ඇඳ ඒ ඇසුරින් මධ්‍යස්ථය හා අන්තස්ථ තුර්ථක පරාසය සොයන්න කියලා. ඔව්. එහෙනම් ආදරණීය දුවේ පුතේ, මේ විදිහට තීරු දෙකකින් ලබා දෙන සංඛ්‍යාණය සම්බන්ධ තොරතුරු අපිට හැකියාව ලැබෙනවා. පළමුවෙන්ම සමුච්චිත සංඛ්‍යාත වගුවක යොදන්න. සමුච්චිත සංඛ්‍යාත වගුවක්. මේ සමුච්චිත සංඛ්‍යාත වගුව මම පිළිර කරන විදිය ඔයාලත් එක්ක දැන් සාකච්ඡා කරනවා. තීරු තුනක් අපි පල්ලෙහාට ඇඳගමු. තීරු තුනක්. ඒ තීරු තුනෙන් පළවෙනි තීරුවට අපි ලබා ගන්නවා මෙහි සඳහා දීලා තියෙන ලකුණු පන්ති ප්‍රාන්තරය. ලකුණු පන්ති ප්‍රාන්තරය. ඔව්. දැන් ඔයාලට පුළුවන් පළමු තීරයට ලකුණු පන්ති ප්‍රාන්තරය කියලා ලියාගන්න. දෙවෙනි තීරයට අපි මේ ලබා දීලා තියෙන ශිෂ්‍ය සංඛ්‍යාව, එහෙම නැත්නම් සංඛ්‍යාතය යොදනවා. ශිෂ්‍ය සංඛ්‍යාව සංඛ්‍යාතය යොදනවා. ඔන්න දැන් තුන්වෙනි තීරුව තමයි අලුත් තීරුව අපේ. අන්න ඒ තීරුවට නම යොදනවා අපි සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය තුන්වෙනි තීරුව. දැන් අපි බලමු කොහොමද මේ තීරු තුන සම්බන්ධ වගුව සම්පූර්ණ කරන්නේ. පන්ති පාන්තර කියන තීරුව පිළිවෙලින් 30-40, ඊළඟ 40-50, 50-60, 60-70, 70-80, 80-90, 90-100 ලෙස පන්ති පාන්තරයක පිළිවෙලට පල්ලෙහාට ලියනවා. ඒ කෙලින් ඉස්සරහින් සංඛ්‍යාතය සඳහා දීලා තියෙන සංඛ්‍යාතයන් පිළිවෙලට ලියනවා. මම ප්‍රකාශ කරන්නම්. 5, 9, 17, 23, 19, 7, 4. දීප සංඛ්‍යාතයන් ඒ විදිහට පිළිවෙලින් පහළට ලියනවා. දැන් මේ සමුච්ච සංඛ්‍යාතය තමයි අලුත් තීරුව තියෙන්නේ. හොඳින් අහගන්න ඒ පිළින ආකාරය. මේ තියෙන අඩුම පන්ති පාන්තරේ 30-40ට අදාළ සංඛ්‍යාතයේ 5, සමුච්චිත සංඛ්‍යාතෙත් ඒ අගේම ලියනවා 5 කියලා අපි. එහෙනම් ඔන්න වෙනස් වෙන්නේ නැහැ ආදරණීය දුවේ පුතේ. පළමු අඩුම පන්ති පාන්තරේට අයිති සංඛ්‍යාතය, ඒ කෙලින් තියෙන සමුච්චිත සංඛ්‍යාතයත් ඒ අගේම 5 අපි සඳහන් කරන්නේ. ඉතින් පස්සේ අගයන් වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. දැන් දෙවෙනි පේළියට අදාළ සමුච්චිත සංඛ්‍යාතයට අගය වෙන්නේ අර පළමු පන්ති පාන්තරයේ තිබුණු සංඛ්‍යාතේ 5ට දෙවෙනි පන්ති පාන්තරයේ තියෙන සංඛ්‍යාතේ 9 එකතු කරාම ලැබෙන අගය. එහෙනම් 5 එකතු කිරීම 9 14 කියන අගය තමයි දෙවෙනි පන්ති පාන්තරයේ කෙලින් ලැබෙන සමුච්චිත සංඛ්‍යාතේ අගය වෙන්නේ. දැන් තුන්වෙනි පන්ති පාන්තරයේ කෙලින් ලැබෙන සමුච්චිත සංඛ්‍යාතේ වෙන්නේ මේ විදිහ එකතුව 14ක් තියෙනවා. ඒ 14 සඳහා 50-60 කියන පන්ති පාන්තරයේ සංඛ්‍යාතේ වෙන 17 එකතු කරනවා. ඔව් බලන්න 14ට 17 එකතු කරනවාම 31 කියන අගය ලැබෙනවා. ඔව් දැන් මේ පිළිවෙලට 31 සඳහා ඊළඟ පන්ති පාන්තරයේ සංඛ්‍යාතේ 23 එකතු කරනවා. 31යි 23යි එකතු කරනවා 54 ලැබෙනවා. ඔන්න 54 තමයි 4 වෙනි සමුච්චිත සංඛ්‍යාතේ. ඊළඟ 54ට ඊළඟ පන්ති පාන්තරයට අයිති සංඛ්‍යාතේ 19 එකතු කරාම 73 අගය ලැබෙනවා. 5 වෙනි සමුච්චිත සංඛ්‍යාතේ 73යි. ඊළඟ 80-90 පන්ති පාන්තරයේ සමුච්චිතයේ සංඛ්‍යාතේ 7යි. ඒ 7 සඳහා 73 අගය එකතු කරාම ඒ 80-90 කෙලින් සමුච්චිත සංඛ්‍යාත අගය 80 ලෙස ලැබෙනවා. අවසන් පන්ති පාන්තරයට සංඛ්‍යාතේ 4ක් දීලා තියෙනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අපි මේ විදිහ ලබාගෙන තිබෙන 80 කියන සමුච්චිත සංඛ්‍යාතයට 4 එකතු වීමෙන් අවසන් පන්ති පාන්තරයේ සමුච්චිත සංඛ්‍යාතයේ අගයට 84 කියන අගය හිමි වෙනවා. 84 ඔන්න දැන් ওই විදිහට තමා සමුච්චිත සංඛ්‍යාත වගුව සම්පූර්ණ වෙන්නේ තීරු තුන සම්පූර්ණ වෙන්නේ. දැන් අපි බලමු මේ තීරු තුනේ සමුච්චිත සංඛ්‍යාත වගුවේ තියෙන අගයන් වලින් අපි දැන් අදින්න බලාපොරොත්තු වෙන සංඛ්‍යාත වක්‍රය සඳහා කොහොමද ඛණ්ඩ අංකයන් ලබා ගන්න කියලා. ඔව් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සඳහා අපි අක්ෂ දෙකක් නම් කරගන්නවා x අක්ෂය y අක්ෂය. x අක්ෂය සඳහා අපි ලබා දෙනවා මෙහි ලබා දුන්නු අපිට පන්ති පාන්තරයේ ලකුණු ප්‍රමාණය. ලකුණු පන්ති පාන්තරයේ x අක්ෂය සඳහා ලබා දෙනවා y අක්ෂය සඳහා සමුච්චිත සංඛ්‍යාතය කියන නම ලබා දෙනවා සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. ඒ වගේම හොඳින් බලන්න ආදරණීය දුවේ පුතේ මේ පන්ති පාන්තර ගොඩනැගිලා තියෙන්නේ 30 කියන අඩුම පන්ති ලකුණත් එක්ක. එහෙනම් බිංදුවෙන් පසු අපි දන්නා x හා y හමුවන ස්ථානයේ බිංදුවයි එහෙනම් ලකුණු තියෙන x අක්ෂයේ දිගේ ඉස්සරවම ලකුණක් විදිහට 30 තමයි අපිට හමු වෙන්නේ. ඉතින් පස්සේ 10 10 වෙනස් වෙද්දි එහෙනම් අපි මුලින්ම 30 දක්වා ඉදදී පන්ති තුනක් අතරින්ද ඉඩ අයින් කරන්නේ නැහැ. ඒ නිසා වෙන්න අපි උපක්‍රමයක් යොදනවා ආදරණීය දුවේ පුතේ x අක්ෂයේ බිංදුව පහු කරලා පොඩ්ඩක් ඉර ඇඳලා හකුළුවා දැක්වීමක් කරනවා. හකුළුවා දැක්වීමක් කරලා තමයි අක්ෂය ගෙන යන්නේ. ඒ අනුව අපිට බිංදුව කියන ස්ථානයේ පටන් ගත්තු අක්ෂයේ x වල යම් දුරක් ගිහිල්ලා හකුළුවා දැක්වීමෙන් ඉන්නතුරු ඇඳගෙන යද්දී ඉස්සරවම 30 කියන ස්ථානයේ සංඛ්‍යාව අගයත් ලකුණ 30 දාන්න පුළුවන්. ඒකෙන් කියවෙනවා බිංදුවේ සිට 30 දක්වා ලකුණු එක හකුළුවා දක්වා තියෙනවා කියලා. ඉතින් අපි පහසුවට මේ සඳහා ප්‍රස්තාර කොළයක් භාවිතා කිරීම තමයි ඉතාමත් වාසිදායක වෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. එන ප්‍රස්තාරයේ කොළේ අපිට පුළුවන් කුඩා කුටු 10ක් යන පරතරයකින් මේ පන්ති පාන්තරවල අගයන් 10 නිරූපණය කරන්න. එහෙනම් ආදරණීය දූපති බිඳුවකෙන ස්ථානයෙන් පටන්ගෙන හකුළුවා දැක්වීමකුත් කරලා කුඩා කුටු 10ක් ගිහිල්ලා අපි 30 කියන අගය දානවා. දැන් ඉන්පසු අපි 30න් පස්සේ තවත් කුඩා කුටු 10ක් ගිහිල්ලා 40 අගයක් ඊළඟ තවත් කුඩා කුටු 10ක් ගිහිල්ලා 50 කියන අගයක්. ඒ විදිහට කුඩා කුටු 10න් 60 70 80 90 100 දක්වා ලකුණු පන්ති පාන්තර ප්‍රමාණයන් සරහන් කරනවා. ඔය පන්ති පාන්තර වල තියෙන ලකුණ උන 100 දක්වාම අපි දැන් මේ x අක්ෂය දිගේ ලකුණු කරලා අවසానයි. ඊට පස්සේ අපි y අක්ෂය අඳුරගමු. y අක්ෂය කියන්නේ සමුච්චිත සංඛ්‍යාතේ. එහෙනම් මේ සමුච්චිත සංඛ්‍යාතේ ඉහළම ප්‍රමාණය 84 කියන ළමුම් ප්‍රමාණය පෙන්වන්න ඕන. ඉතින් අපි ඒ සඳහා මේ ප්‍රස්තාර කොළයක් භාවිත කිරීමේදී කුඩා කුටු 10කින් 10 බැගින් පෙන්වීම සාමාන්‍යයෙන් මේ කඩදාසිය භාවිත කිරීමේදී හැකියාව ලැබෙනවා කියලා අපිට පේනවා. ඒ නිසා මම කුඩා කුටු 10ක් ගිහිල්ලා 10 ඊළඟට ඒ වගේම කුඩා කුටු 10කින් 20 30 40 50 60 70 80 90 දක්වාම ලියනවා. අපිට අවශ්‍ය වෙන්නේ 84යි අපි 90 දක්වාම ලකුණු කරගත්තා. දැන් අපි ගාවුන්න සමුච්චිත සංඛ්‍යාතය සඳහා අක්ෂ දෙක x හා y අක්ෂ දෙක පිළියෙල කරගෙන අවසానයි. දැන් අපි බලමු කොහොමද අර සමුච්චිත සංඛ්‍යාත වගුව තුල තියෙන තොරතුරු වලින් මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පිළියෙල කරන්න ඛණ්ඩ අංක තෝරා ගැනීම කරන්නේ කියලා. ඔයාලගේ පන්ති පාන්තරය කියන තීරුවේ තියෙන අදාළ පන්ති පාන්තරවල ඉහළ තියෙන සීමාව ඉහළ තියෙන සීමාවේ අගය x අක්ෂයේ විදිහටත් ඒ කෙලින්ම තියෙන සමුච්චිත සංඛ්‍යාතයේ අගය y අක්ෂයේ අගය ලෙසත් අපි ලබාගෙන ඛණ්ඩ අංකයක් නිර්මාණය කරනවා ආදරණීය දුවේ පුතේ. 40.5 40.5 ඔන්න පළවෙනි ලක්ෂයේ තමයි 40.5. ඊළඟට අපි ලකුණු කරනවා දෙවෙනි පන්ති පාන්තරයේ තියෙන ඉහළම අගය 50 ඒ කෙලින් තියෙන සමුච්චිත සංඛ්‍යාතයේ අගය 14යි. එහෙනම් 50.14 ඊළඟට පන්ති පාන්තරයේ ඉහළම අගය 60යි. ඒ සඳහා ගැළපෙන සමුච්චිත සංඛ්‍යාතයේ 31යි. එහෙනම් 60 31 මම ඒ විදිහට දැන් ඔයාලා ගාව මේ වගුව තියෙන හින්දා ගියන් කියාගෙන යන්නම්. 70 54 ඊළඟට 80ට 73 ඊළඟට 90 සඳහා 80 අවසන් පන්ති පාන්තරයේ ඉහළ සීමාව 100යි. 100 සඳහා මේ සමුච්චිත සංඛ්‍යාතයේ මුල් ලමුන් ගාන එකතු 84 කියන අවස්ථාව ලැබෙනවා. මෙන්න මේවයි ඛණ්ඩාංක මම නැවතවරක් සිහිපත් කරන්නම්. 45 50 14 60 31 70 54 80 73 90 80 සහ 184. දැන් අපි ඔන්නේ කියපු ලක්ෂයන් කුඩා තිතක් හෝ කතිරයක් භාවිතා කරලා මේ පද්ධතිය මත අක්ෂ පද්ධතිය මත ලකුණු කිර ගැනීම පළමුවීම කරනවා. ඉන්පසු අපි ඒ තිත් ලකුණු කරාට පසුව හරියටම අපි බලන්න කුඩා කුටු භාවිතා කරලා මේ ප්‍රස්තාර කොලින් පුළුවන් වලට මේ කුඩා ගයන් ලබා ගන්න 40 ඒ අගය 5 කෙලින් ලකුණු කරනවා 45 ඊළඟට 50 සඳහා අගය 14යි එහෙනම් 50 කෙලින් x අක්ෂෙන් ගිහිල්ලා y අක්ෂෙන් 14 ඒ විදිහට තිත් ලකුණු කරනවා ස්ථාන අපිට පුළුවන් වෙනවා 7ක් ලකුණු කරගන්නට කණ්ඩා ලක්ෂයන් 7ක් ලකුණු වෙනවා දැන් අපි මේ වක්‍රය අඳින්නේ අපි දන්නවා මෙය අදිරූලක් හෝ සරලධාරයක් කියලා මේ වක්‍රය අපි අඳින්නේ නැහැ මේ සඳහා නිදහස් පැන්සලේ නිදහස් පැන්සල් තුඩ භාවිත කරලා මේ ලක්ෂයන් අපි යාකිරීම කරන්න ඕන ප්‍රස්තාර කියන පාඩමේ ප්‍රස්තාර අඳින ආකාරයට ඉතින් අවසාන ආරම්භ කරමු ලක්ෂයේ සිට අවසන් ලක්ෂය දක්වා ගමන් කරද්දී ඔබට පේනවා ආරම්භක ස්ථානයේ යම් කඩවීමක් තියෙනවා කැඩීමක් කියන්නේ වෙන්වීමක් තියෙනවා 45 කියන අගය ඉහළින් පටන් ගන්න තියෙන්නේ දැන් කොහොමද මේක x අක්ෂයට යාවෙන්නේ අන්න ඒකෙදි අපි බලන්න ඕන අදාළ පන්ති පාන්තරවල තියෙන අඩුම පන්ති පාන්තරයේ ඒ කියන්නේ 30-40 කියන පන්ති පාන්තරයේ අඩුම අගය වෙන 30 කියන අගයට මේ අඩුම ලක්ෂය යාවිය යුතුයි ඒ අනුව ආදරණීය දුවේ අපි මේ x අක්ෂයේ 30 කියන අගයට ආරම්භක ලක්ෂය ලෙසගෙන මේ වක්‍රය සම්පූර්ණ කිරීමේදී සඳහන් කළ තියෙන 45 කියන ලක්ෂය 30 බිංදුව කියන ස්ථානයට යාකිරීම කරන්න ඕන. ඒ අනුව 30 බිංදුව කියන ලක්ෂයෙන් තමයි දැන් ඔන්න ඔයාලගේ මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ ආරම්භය සටහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම මම සිහිපත් කරන්නම් සමහර ගැටලුවකදී තන්ති පාන්තරයේ බිංදුවේ 10 බිංදුවේ 20 වගේ අගයකින් අඩුම පන්ති පාන්තරයේ 15 සීමාව බිංදුව ලෙස තිබ්බා නම් අපි අනිවාර්යයෙන්ම මූල ලක්ෂය වෙන බිංදුවට මේ වක්‍රයේ ආරම්භය ගන්නට ඕන. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන අඩුම පන්ති පාන්තරයේ තියෙන 15 සීමාවේ අගයෙන් තමයි වක්‍රයේ ආරම්භය සිදු වෙන්නේ කියලා. ඕන දැන් අපි වක්‍රයේ සම්පූර්ණ කරගෙන අවසానයි. ඔයාලා නිවැරදිව ඇඳලා ඇති කියලා මම හිතනවා මේ ගැටලුව සඳහා. ඉතින් දැන් අපි බලමු මේකේ අහලා තියෙන ඊළඟ ප්‍රශ්නය. මෙම මෙහි තව අපිට ලබා ගන්න කියන වගයන් කිහිපයක් මධ්‍යස්ථය අන්තස්චතුර්ථක පරාසය දැන් අපි මධ්‍යස්ථය අඳුරගන්නේ මෙන්න මෙහෙමයි 84 දෙනෙක් ඉන්න පෙළගැස්මේ හරි මැද ඉන්න අගේ අපි 84 හරි භාගය ඒ කියන්නේ 84 දෙකෙන් බෙදුනහම ලැබෙන අගය 42 කියලායි සලකන්නේ දැන් ඔයාලා y අක්ෂේ 42 කියන අගේ ළඟට ගිහිල්ලා ඒ 42 කියන අගයට x අක්ෂයට තිරස්ව අපි කඩිරින් රේඛාවක් ඇඳ ගන්නවා වක්‍රය හමු වන තෙක්. එන 42 කියන ලක්ෂය හරහා x අක්ෂයට සමාන්තරව රේඛාවක් ඇඳ ගන්න ආදරණීය දුවේ පුතේ දැන් සරලධාරයේ භාවිත කරලා වක්‍රය හමු වන තෙක්. එතෙන්දි වක්‍රය හමු වෙනවා. යම් තැනකදී වක්‍රය කැපෙන තැනකදී ඒ ස්ථානයේදී වක්‍රය කැපුණු ස්ථානයෙන් ලම්බකව පහළට y-ට සමාන්තරව ගමන් කරලා x අක්ෂය හමු වෙන තුරු යනවා. එහෙම යද්දී හොඳින් බලන්න 42 අගයට සමාන්තර වැඳපු රේඛාව වක්‍රය හමුණා වක්‍රය හමුණු ස්ථානයේ ලම්බකව පහළට එද්දී y ට සමාන්තර වෙද්දී x අක්ෂේ මම ඇඳලා තියෙන මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රේ 65 කියන ලකුණට අදාළවයි මේ මධ්‍යස්ථයේ පිහිටනවා කියලා අගය ගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ අපි මධ්‍යස්ථයේ සඳහා වුණ 65 කියන අගය ලබා ගන්නවා පිළිතුර ලෙස. අපි චතුර්ථකවලදී දෙවෙනි චතුර්ථකය කියලායි මේක හඳුන්වන්නේ. එහෙනම් මධ්‍යස්ථය 65යි. ඊළඟට පළමු චතුර්ථකය ලබා ගන්නවා නම් මේ 84 දෙනාගේ පෙළගැස්මේ කාලක් 4න් 1වන ස්ථානයයි හොයා ගන්න ඕනේ. එහෙනම් 84 දැන් අපි 4න් බෙදුනහම අපිට ලැබෙනවා 21. 21ට සමාන්තරව නැවතත් වක්‍රය හමු වන තෙක් සරලධාරී භාවිත කරලා x අක්ෂය සමාන්තර රේඛාවක් අඳිනවා. දැන් මේ ඡේදන ලක්ෂය පහළට ගමන් කරද්දී 55 කියන ලකුණෙන් තමයි x අක්ෂේ මුණ ගැහෙන්නේ. ඒ කියන්නේ පළමු චතුර්ථකයේ ලෙස 55 කියන ලකුණ ගන්න පුළුවන්. පළමු චතුර්ථකයේ 55යි. තුන්වන චතුර්ථකයේ මේ 84 දෙනාගේ පෙළගැස්මේ 3න් 4න් 3ක් තුන් කාලක් වෙන ස්ථානයයි ලබා ගන්න ඕනේ. ඒ සඳහා අපිට පුළුවන් දැන් 84 කියන අගය 4න් බෙදුනහම ලැබෙන පංගු 3ක් විදිහට මේ අගේ නම් භාවිතා වෙනවා අපිට පේනවා. ඔයාලගේ මේ සටහන ඇඳගෙන තියෙනවා නම් දැන් 42 ඉඳන් තව 21ක් ඉහළට ගමන් කරා නම් 63යි කියන අගය ගන්න පුළුවන්. 63 කියන අගය. ඔව් දැන් 63 කියන අගයෙන් අපි නැවතත් එක්ස්ට්‍රා සමාන්තර රේඛාවක් ඇඳලා වක්‍රය හමුවන ස්ථානයේ ලම්බක පහට ගමන් කරනවා. ඉතින්දී 74 කියන ලකුණෙදි x අක්ෂයේ මුණ ගැහෙනවා කියලා පේනවා. 74 කියන ලකුණ. ඒ අනුව 3 චතුර්ථ කෙලස අපිට 73 කියන අගය ගන්න පුළුවන්. දැන් අපි මේ 73 කියන අගයේ 3 චතුර්ථ කෙලස ලබා ගත්තා. අන්ත චතුර්ථක පරාසය වෙන්නේ විශාලම චතුර්ථකයේ 3 චතුර්ථකයේ 73යි, කුඩාම චතුර්ථකයේ පළමු චතුර්ථකයේ 55යි. එහෙනම් 74න් 55 අඩු වෙනවා. අන්ත චතුර්ථක පරාසය ලෙස අපිට 19 කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. අන්ත චතුර්ථක පරාසය 19යි. දැන් මේක දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ ලකුණු 90 ඉහළම ලකුණු ලබාගත් ළමුන් 15 දෙනෙකු පළාත් මට්ටමේ තරගාවලියට සහභාගී කරනු ලැබේ නම් ඒ සඳහා ළමයෙකු ලබාගත් අවම ලකුණු කීයද? ඉහළම ලකුණු ලබාගත් 15 දෙනෙක්. එහෙනම් අපිට පුළුවන් ආදරණීය දුවේපුතේ ඉහළම ලබාගත් ලකුණු ලබාගත් 15 දෙනා ඉන්න ස්ථානයේ වැඩිම ලකුණු ලබාගත් ළමුන් 15 දෙනා පළාත් මට්ටමේ තරගාවලියට සහභාගී වෙනවා කියන්නේ වැඩිම ලකුණු ලබාගත් 15 දෙනා ඉන්න ස්ථානයේ මේකෙන් තීරණය කරගන්න. ඒ සඳහා අපි මේ ඉහළම පන්ති පාන්තරෙන් අගයන් ගණන් කරද්දි අපිට ලැබෙනවා මිහිදී ලග්මාගත්තු අවම ලකුණ ලෙස පළාත් මට්ටමේ තරගාවලියේදී මේ ලකුණු ලබාගත්තු ඉහළම ලකුණු ලබාගත් 15 දෙනා වැඩිම පන්ති පාන්තරයේ 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඊළඟ පන්තියේ 7 දෙනෙක් ඉන්නවා. මම අර ලකුණු 84 දෙනාගේ අගය y අක්ෂයේ දිගේ 15ක් දක්වා පල්ලෙහාට අඩු කිරීමක් කරගන්නවා. 84 ඉඳන් අපිට පුළුවන් 70 දක්වා එනවා. ඊළඟ 70 ඉඳන් තවත් අපි පහළට ගමන් කරනවා. දැන් 84 වෙනි ළමයාගේ ඉඳන් අපි පහළට අඩු පැත්තට ගමන් කරගෙන එද්දි අපිට ලැබෙනවා පුතේ 69 වෙනි කියන ළමයා දීදී 15 දෙනෙක් ඉහළම ලකුණු ලබාගත්තු 15 දෙනා තීරණය වෙනවා. 69 වෙනි ළමයා ලබාගත්තු ලකුණ. එතකොට මේ 69 වෙනි ළමයා ලබාගත්තු ලකුණ තිරස් රේඛාවෙන් වක්‍රයේ නැවත හමු වෙනතුරු අඳිද්දී 69 වෙනි ළමයාගේ සිට ලකුණු අඳගෙන ඉද්දී වක්‍රය හමු වෙද්දී පහළට ගමන් කරද්දී x ගේ ලකුණක් ලෙස අපිට ලැබෙනවා 76 කියන අගේ 76. එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් ලකුණු 76ක් ඊට වැඩි ප්‍රමාණයක් ගත්තු ළමුන් තමා මේ තරගයේ සඳහා ඉදිරිපත් කරන්න කියලා. ලකුණු 76ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් ළමු ප්‍රමාණය කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකෙන් විහෙළම ලකුණු ලබාගත් 15 දෙනා නියෝජනය වෙනවා. ඔව්. ඔන්න ඔය විදිහට තමයි පළවෙනි ගැටලුව අපි සාකච්ඡා කරලා නිමා කරන්නේ. දැන් අපි බලමු දෙවෙනි ගැටලුව. ස්වයංක්‍රීය කරාමයක් සහිත කුඩා භාජනයකින් දියරයක් නිකුත් කරනුවේ පළමු මිනිත්තුවේදී මිලිලීටර 5.2ක්, දෙවන මිනිත්තුවේදී මිලිලීටර 5ක්, තුන්වන මිනිත්තුවේදී මිලිලීටර 4.8ක් ලෙස මිනිත්තු 6කට පසු භාජනයේ ඉතිරිවන දියර ප්‍රමාණය සොයන්න. අපිට පැහැදිලි පළමු මිනිත්තුවේ 5.2ක් මිලිලීටර, දෙවන මිනිත්තුවේ මිලිලීටර 5ක්, තුන්වන මිනිත්තුවේ මිලිලීටර 4.28ක්. හොඳින් බලන්න 5.2 5 4.8. ඒ කියන්නේ 0.2 බැගින් අඩු වෙනවා මිලිලීටර ප්‍රමාණය. එහෙනම් අඩු වෙන රේඛාවක් කියන්නේ මේකෙදි සමාන්තර ශ්‍රේණියක මේ පද පවතිනවා. එතකොට පොදු අන්තරය ලෙස ඍණ අගයක් ලැබෙන්නේ. පළමු පදේ අපිට 5.2 ලබා ගන්න පුළුවන්. පොදු අන්තරයේ ඍණ 0.2 ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි 6 වෙනි මිනිත්තුව ගැන කතා කරන නිසා සමාන්තර ශ්‍රේණියක පද සොයන සූත්‍රය Tn සමානයි A ධන ඉන්ද්‍රින එක වාරයක් D කියන සූත්‍රය ආදේශ කිරීමෙන් T6 සඳහා අපිට ලැබෙනවා T6 සමානයි A ධන 5යි D. ඒ දන 5යි. මොකද 5 ලබා ගන්න 6න් එකක් අඩු කරලා. එතකොට T6 හොයා ගන්න පළමු පදයේ ලෙස 5.2 ආදේශ කරනවා. එකතු කිරීම 5 වාරයක් D සඳහා ඍණ 0.2 ආදේශ කරනවා. අපිට ලැබෙනවා 5.2 ධන 5 වරක් ඍණ 0.2 ඍණ 1 කියන අගය ලැබෙනවා. ඒ අනුව 5.2ට ඍණ 1ක් එකතු වීමේදී 4.2 කියන ප්‍රමාණය ලැබෙන්නේ. එහෙනම් 6 වෙනි මිනිත්තුවේ වෙද්දී මිලිලීටර 4.2ක ප්‍රමාණයක් තමයි මේ දියර ප්‍රමාණය ඉතිරිවන දියර ප්‍රමාණය ලෙස අපිට ලබා ගන්න පුළුවන් ලීටර 4.2. ඊළඟට ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදයේ හා දෙවන පදයේ අයික්‍ය 8ද, දෙවන හා තෙවන පදවල අයික්‍ය 24ද වේ එම රටාවේ පොදු අනුපාතය සොයන්න කියනවා. එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියක අපිට දීලා තියෙන මුල් පදයක් දෙවන පදයක් අපි ඒක ලබා ගන්නවා ඒ එකතු කිරීම ඒ R ලෙස. එනං ඒ එකතු කිරීම AR පොදු අනුපාතේ R නිසා A ධන AR 8ට සමාන වෙනවා. එහිදී මම ඒ පොදු සාධකයක් විදිහට එළියට ගන්නවා. එතකොට ඒ වාරයක් 1 + r සමානයි 8. ඔන්න පළමුණු සමීකරණේ ඒ වාරයක් 1 + r සමානයි 8යි. අය දෙවෙනි පදේ සහ තුන්වෙනි පදේ එකතුව 24 ලැබෙන නිසා ar ධන ar වර්ගයේ 24යි. එහිදී පොදු සාධකයක් විදිහට අපි ar එළියට ගන්නවා. එතෙන්දී ar වාරක් 1 + r සමානයි 24යි. දෙවෙනි සමීකරණේ ලැබෙනවා ar වරහන් 1 + r සමානයි 24. දැන් අපි දෙවෙනි සමීකරණේ පළමු සමීකරණයෙන් බෙදනවා. ඉතින්දී ar වරක් 1 + r බෙදීම ඒ වරක් 1 + r සමානයි 24 බෙදීම 8 කියන අගය ලැබෙනවා. දැන් 1 + r සුළු වෙනවා. ඒ සහ ඒත් සුළු වෙලා r තනි වෙලා දකුණු පැත්තේ 24 බෙදීම 8 3 කියන අගයට සමාන වෙනවා. එහෙනම් ආදරණීය දූපිතේ r සඳහා ලැබෙන අගය 3යි. ඒ කියන්නේ පොදු අනුපාතයේ මේ ගැටලුව සඳහා 3 කියන අගය ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු තුන්වන ප්‍රශ්නේ ලබා දීලා තියෙන අපිට කුලක සම්බන්ධ ගැටලුවක්. අපි සාමාන්‍ය කුලක සම්බන්ධ ගැටලුවේදී රූප සටහන් අඳින්නම ඕන. ඒ ඇඳීමෙන් හුඟක් පහසු වෙනවා අපිට අදාළ ප්‍රශ්නවල පිළිතුරු ලබා ගන්නට. ඉතින් ඔන්න මේ ගැටලුව මේ විදිහටයි ආරම්භ වෙන්නේ. එක්තරා ක්‍රීඩා සමාජයක සමාජිකයන් 50ක් සිටිති. ඔවුන් අතරින් ක්‍රිකට් අත්පන්දු හා පාපන්දු ක්‍රීඩා කරන අය පිළිබඳ තොරතුරු පහත ආකාර ගනි. ක්‍රිකට් ක්‍රීඩා කරන සංඛ්‍යාව 22යි, අත්පන්දු ක්‍රීඩා කරන සංඛ්‍යාව 20යි, පාපන්දු ක්‍රීඩා කරන සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාව කරයි. මින් එක් ක්‍රීඩාවක්වත් නොකරන පිරිසක්ද සිටිති. ක්‍රිකට් හා අත්පන්දු ක්‍රීඩා කරන පිරිස 8ක් වන අතර ඔවුන්ගෙන් 2ක් ක්‍රිකට් හා අත්පන්දු පමණක් ක්‍රීඩා කරයි. පාපන්දු ක්‍රීඩා නොකරන එහෙත් ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිස 12කි. මේ මම ප්‍රශ්නය සම්පූර්ණයෙන් කියෙව්වාට මේ විදිහට අපිට පිළිතුරු සඳහන් කරගන්න අමාරු නිසා දැන් අපි සීරුවෙන් වෙන් රූප සටහනක් ඇඳලා වාක්‍ය එකින් එක කියවමින් අවබෝධ කරගනිමින් මේ වෙන් රූප සටහන සම්පූර්ණ කරන්න ඕන. එහෙනම් මම පළමුවෙන් ඔන්න ඍජු කෝණාශ්‍රය හැඩයේ වෙන් රූපයක් ඇඳගන්නවා. ඍජු කෝණාශ්‍රයක් අඳින්න සර්වත්‍යක් විදිහට ඒක ඊර මත සර්වත්‍ය සංකේත දාමු. එහෙනම් ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. ක්‍රීඩා සමාජයේ මුළු ක්‍රීඩකයන් 50ක් නිසා අපි ඍජු කෝණාශ්‍රයේ ඊර මත 50 කියන අගය ලබා භාවිත කරනවා. ඔන්න ඍජු කෝණාශ්‍රයේ ඊරට 50 කියන අගය දානවා. දැන් හොඳින් බලන්න ක්‍රීඩා කීයක් තියෙනවද? 3. එහෙනම් අපි මේ ඍජු කෝණාශ්‍රය තුල උපකුලක 3ක් භාවිත කරන්න ඕන. ක්‍රිකට් අත්පන්දු පාපන්දු. එහෙනම් මම ක්‍රිකට් සඳහා C අකුර භාවිත කරන්නම්. ක්‍රිකට් කියන්නේ C අකුර භාවිත කරනවා. ඔයාලට පුළුවන් ක්‍රිකට් කියලා ලියන්නත් පුළුවන්. ක්‍රිකට් C අකුරෙන්. වොලිබෝල් කියන්නේ V අකුර භාවිත කරනවා. වොලිබෝල් කියලා ලියන්නත් පුළුවන්. පාපන්දු සඳහා F අකුර භාවිත කරනවා. දැන් අපි මේ රවුම් 3 අඳින විදිය බලමු පොඩ්ඩක්. ඉස්සෙල්ලාම කියනවා ක්‍රිකට් ක්‍රීඩා කරන 22යි. එහෙනම් අපි රවුමක් අඳිනවා 22ක් ක්‍රිකට් කියලා ඒ ඉර මත 22 දානවා. රවුමේ වෘත්තයේ පරිදි රේඛාව මත 22 දානවා ක්‍රිකට් කියන C අකුර සඳහන් කරලා. ඊළඟට බලන්න අත්පන්දු ක්‍රීඩා කරන 20යි. එහෙනම් අපි මේ ක්‍රිකට් රවුමත් එක්කම කොටසක් ඡේදනය වෙන්න නැමත වෘත්තයක් අඳිනවා. ක්‍රිකට් රවුමෙත් කොටසක් ඡේදනය වෙන්න ඒකට මම වොලිබෝල් V අකුර දාලා අත්පන්දු කියලා ලියන්නත් පුළුවන්. ඒකට අත්පන්දු සඳහා 20 කියන අගය දානවා ඉර මත 20ක්. එතකොට මේක දෙනවා හොඳ වාක්‍යයක්. පාපන්දු ක්‍රීඩා කරන සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩා කරනවා. එහෙනම් ආදරණීය දූපිතේ මේකෙත් කියවෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩා කරන සියලුම දෙනා ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ කියවෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුල තමා පාපන්දු ක්‍රීඩකයන් ඉන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව තුල තමා පාපන්දු ක්‍රීඩකයන් ඉන්නේ නම් ක්‍රිකට් රවුම තුල මම නැවත උපකුලකයක් අඳිනවා, වෘත්තයක් අඳිනවා. අන්න ඒක තමා පාපන්දු සඳහා ලබා දෙන්නේ. හැබැයි වග බලාගත යුතුයි ආලා පාප වොලිබෝල් රවුමෙත් කෑල්ලක් කැපෙන විදිහ තමා මේ ක්‍රිකට් වෘත්තය තුල අඳින උපකුලකය පාපන්දු කුලකය අඳින්න ඕනේ. එහෙනම් ඔන්න ක්‍රිකට් ක්‍රීඩාව රවුම තුල ඇතුලේ වෘත්තයක් අඳින්න, ඒ වෘත්තය අඳිද්දී වොලිබෝල් කියන රවුමත් එක්ක ඡේදනය වෙන විදිහට ඇඳලා පාපන්දු කියන අවස්ථාව දානවා. ඔන්න කුලක රවුම් 3 අපි සම්පූර්ණ කරා. දැන් බලන්න මේකේ සඳහන් කරද්දී ක්‍රිකට් හා අත්පන්දු ක්‍රීඩා කරන 8 දෙනෙක් ඉන්නවලු. එහෙනම් ක්‍රිකට් වොලිබෝල් කියන රේඛා වෘත්ත දෙක කැපෙන තැනක අපි 8 කියන අගය දානවා. කැපෙන ස්ථානයක 8 දාන්න ඒක තුල ප්‍රදේශ දෙකක් අපි අඳුර ගන්න ඕන. ඒකේ පාපන්දු වලට යන කොටසකුත් පොදු වෙන කොටසකුත් ඉන්න නිසාම දැන් අපි කියවලා බලද්දි මින් එක ක්‍රීඩාවක්වත් නොකරන පිරිසක්ද සිටිති. එහෙනම් එලියට් පිරිසක් ඉඳි. ක්‍රිකට් හා අත්පන්දු ක්‍රීඩා කරන පිරිස 8ක් වුණ අතර ඔවුන්ගෙන් දෙන්නේ ක්‍රිකට් හා අත්පන්දු පමණක්. එනනම් ක්‍රිකට් හා අත්පන්දු පමණක් කියන්නේ සී කොටසටත් වී කියන ප්‍රදේශයටත් අයිති වෙන දෙන්නෙක් ඉන්නවා. අපි අර ඡේදන වෙන ස්ථානේ 8 දැම්මා. එහෙනම් 2 කියනගේ අපිට දාන්න පුළුවන් ක්‍රිකට් හා වොලිබෝල් පමණක් කියන ප්‍රදේශයට. එතකොට ඉතින්ද 2 අගේ දාපු නිසා අපිට ක්‍රීඩා තුනටම අයිති වෙන කොටස අපිට 8න් 2 අඩු කරාම අපිට ගන්න පුළුවන් 6 කියන අගය. ඔන්න මේ රවුම් තුනම ක්‍රීඩා තුනම සිදු කරන කණ්ඩායම අයිති වෙනවා 8න් 2 අඩු කරාම 6 කියන අගය දාලා අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම පාපන්දු ක්‍රීඩා නොකරන එහෙත් ක්‍රිකට් ක්‍රීඩා කරන 12 දෙනෙක් ඉන්නවලු. පාපන්දු රෝමට අයිති නොවෙන්න ක්‍රිකට් ට්‍රවුමි ඉන්න උන 12 දෙනෙක්. එහෙනම් ඔයාලට පුළුවන් ක්‍රිකට් පමණක් කියන කොටසට 12 දෙනෙක්ව දාගන්න තමන්ගේ වෘත්ත ඇද පුට සටහනේ. උන දැන් අපි රූපය සම්පූර්ණ කරගෙන තියෙනවා. දැන් අපි බලමු මේ රූපයේ අනුව ඉතිරි ප්‍රදේශ කොහොමද හොයාගන්නේ කියලා. පාපන්දු කියන රවුමට අයිති වෙන්න ක්‍රීඩා තුනටම අයිති වෙන 6 දෙනා සමාන සම්බන්ධ වෙලා තියෙන නිසා ඉතිරි කොටස දැන් අපිට පුළුවන් මේ එළියෙම ඉන්නවා. අපිට කතා කරලා ගැටළු බලද්දි 22ක් ඉන්නවා ක්‍රිකට් කියන රවුමට 22ක්. ඒ 22න් 12 කියනාගේ ක්‍රිකට් පමණක්, ඒ වගේම වොලිබෝල් ක්‍රිකට් පමණක් දෙන්නත් ක්‍රීඩා තුනම කරන 6 දෙනෙකුත් ඉන්න නිසා 12ත් 6ත් 2ක් එකතු වුනහම අපිට එතනම ලැබෙනවා 6 2ක් එකතු වෙලා 8යි 8යි 12යි 20යි තව දෙන්නෙක් ඉන්න ඕන. මෙන්න මේ දෙන්නා පාපන්දු කියන රවුමේ ඉතිරි කොටසට අයිති වෙනවා. එහෙනම් පාපන්දු කියන කොටසේ ඉතිරි කොටසට අයිති වෙනවා දෙන්නෙක්. ඒතර ඒ දෙන්නත් සමග ක්‍රීඩා තුනම කරන 6 දෙනත් එකතු වුනහම පාපන්දු කරන සියලුම දෙනා 8 දෙනෙක් කියලා ගන්නත් පුළුවන්. ඔන්න දැන් එතනත් 8 කියන අගය ලැබෙනවා. ඒ වගේම වොලිබෝල් පමණක් ක්‍රීඩා කරන ප්‍රදේශය හොයාගන්න පුළුවන්. වොලිබෝල් රවුමට 20ක අගයක් දීලා තියෙනවා ඉර මත. ඒතර ක්‍රීඩා ක්‍රිකට් සමග ඉන්නම 8 දෙනෙක් නම් 20න් 8ක් අඩු වුනහම 12ක කියන අගයක් ලැබෙනවා. වොලිබෝල් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 12 දෙනෙක් ඉන්නවා කියලා අපිට අගය ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ දෙවෙනි ප්‍රශ්නේ. මින් ක්‍රීඩා දෙකක්වත් ක්‍රීඩා කරන පිරිස විදේශ සංචාරයක් සඳහා තෝරා ගත්තේ නම් ඔවුන්ගේ ප්‍රතිශතය ගණනය කරන්න. ක්‍රීඩා දෙකක්වත් ක්‍රීඩා කරන පිරිස විදේශ සංචාරකයන් සඳහා තෝරා ගන්නවලු ඔවුන්ගේ ප්‍රතිශතය. ක්‍රීඩා දෙකක්වත් කියන එකේ තේරුම තමා ක්‍රීඩා දෙකක්වත් කියද්දී ක්‍රීඩා තුනක් කියන එකත් අයිති වෙනවා. අඩුම තරම ක්‍රීඩා දෙකක්වත්. එහෙනම් ක්‍රීඩා තුනම කරන අයත් අයිති. දැන් ඔයාලට පුළුවන් මේකෙදි පාපන්දු ක්‍රීඩා කරන සියලු දෙනාම අයිති කරන්න. මොකද ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව කරන නිසා. ඒතකොට ක්‍රිකට් ක්‍රීඩාව කරන නිසා පාපන්දු ක්‍රීඩා කරන සියලුම දෙනා අයිති වෙනවා. ඒත් එක්කම ක්‍රිකට් සහ වොලිබෝල් කරන කණ්ඩායම අයිති. එතකොට ආදරණීය දුවේ පුතේ මේකෙදි ක්‍රිකට් ක්‍රීඩා දෙකක්පත් කරන පිරිසට අයිති වෙනවා 2 එකතු කිරීම 6 එකතු කිරීම 2. ඒ කියන්නේ 10 දෙනෙක්. 2යි 6යි 8යි 8යි 2යි 10ක් 10 දෙනෙක් අයිති වෙනවා පුද්ගලයන් ලෙස. දැන් අපි සම්පූර්ණ ක්‍රීඩකයන් 50න් 10 දෙනෙක් 50න් 10 100ට 100න් ගුණ කරාම අපිට 100ත් සමග 50 සූරලා 2 ලැබෙනවා. එහෙනම් 100ට 20ක කියන ප්‍රතිශතයක් 100ට 20ක් කියන ප්‍රතිශතයක් තමයි මේ විදිහට විදේශ සංචාරය සඳහා තෝරා ගන්න ප්‍රතිශතය වෙන්නේ 100ට 20ක්. අවසන් ප්‍රශ්නේ ක්‍රිකට් පාපන්දු අත්පන්දු කුලක ලෙස ක්‍රිකට් සඳහා C පාපන්දු සඳහා F අකුර අත්පන්දු සඳහා V අකුර භාවිතා කරලා අංකනයක් කිරීමේදී C ඡේදනයේ F සම්පූර්ණ කුලකයේ අනුපූරකය ඡේදනයේ V මගේ නිරූපණය කරන ප්‍රදේශය අඳුර කරන්න කියනවා. මම එකේ අපේ කුලක සංකේතය අඳුරලා දෙන්නම්. C ඡේදනයේ F, C ඡේදනයේ F කියන්නේ ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩා කරන. හැබැයි ඒ ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩා කරන අයගේ අනුපූරකය. එහෙනම් ක්‍රිකට් හා පාපන්දුලින් පිටත ප්‍රදේශයේ ක්‍රිකට් හා පාපන්දුලින් පිටත ප්‍රදේශයේ නම් අර ඇතුලේ තියෙන උපකුලකයෙන් පිටතට යන්න උන. හැබැයි ඡේදනය වෙන්න උන V සමග, ඒ කියන්නේ වොලිබෝල් ප්‍රදේශයේ සමග. එහෙනම් ආදරණීය දුවේ පුතේ, ඔයාලට පුළුවන් ඔයාලගේ රූප සටහනේ 2 12 කියන අගයන් දෙක සහිත ප්‍රදේශයේ අඳුරු කරලා දක්වන්නට 2 සහ 12 කියලා ක්‍රිකට් වොලිබෝල් පමණක් සහ වොලිබෝල් පමණක් කියන ක්‍රීඩකයන් අයිති වෙන ප්‍රදේශය අඳුර කරලා පෙන්නද්දී 2 12 කියන 14 දෙනෙක් අයිති වෙන ප්‍රදේශය තමයි තමන්ගේ රූප සටහනේ අඳුර වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපිට අද මේ සාකච්ඡා කරපු උත්සාහ කරන්න කියන ගැටලු තුනේ අවසන් ගැටලුව කුලක ගැටලුව නිමා වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි කිති ප්‍රශ්න 10ක් සමග උත්සාහ කරන්න කියන ගැටලු තුනක් සාකච්ඡා කරා. මේ අද දවසේ සාකච්ඡාවත් පළදායි ලෙස ඔයාලගේ විභාගයේ වෙනුවෙන් භාවිතා කරනවා ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දිනාටම ගණිතයේ වෙනුවෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරමින් ජයග්‍රහයි අනාගතයකට ආශිර්වාද කරමින් මම නවතිනවා. සියලු දිනාටම ආයුබෝවන්.